ප්‍රධාන වැඩකටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2026 කාරක සභාව. අද දින කාරක සභාව කල්පන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බැවින් 2025 සැප්තැම්බර් 11 වෙනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ තීරණය ප්‍රකාරව අපරභාග 6 සිට අපරභාග 6:30 දක්වා සභාව කල්තබන අවස්ථාවේදී යෝජනාව විවාද කිරීමට වෙන්කර ඇති කාලයේද විජාතන පනත් කෙටුම්පත කාරක සභාව අවස්ථාවේදී විවාදයේ සදා සභාවේ අවසර ඇති යොදා ගන්නා බව දැනුම් දීමට කැමැත්තෙමි. පළවෙනි උපලේඛනය බලශක්ති අමාත්‍යාංශය ශීර්ෂ 119 සලකා බැලීම පූර්වභාග 10:30 සිට අපරභාග 6:30 දක්වා කපාහැරීමේ යෝජනාව ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 25ක් තියෙනවා.
ගරු කථානායකතුමනි, 2026 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින 2025 11 20 බ්‍රහස්පතින්දා විවාදයට ගැනෙන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 119 දරන වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායානුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි, අද මේ සභාව ආරම්භයේ ඇති වුණු එක කරුණක් පිළිබඳව පළමුව මම ප්‍රකාශ කළ යුතුයි. අපේ මිත්‍ර වෛද්‍ය නලින්ද ජාතිස්ස ඇමතුමාට අද රනිල් වික්‍රමසිංහ ආරූඪ වුණා. මීට කලින් මේ රටේ යහපත් මාධ්‍යකරණයේ නිරත වන චතුර ඇල්විස්ට චමුදිත සමරවික්‍රමට ඔවුන්ගේ නම් කියලා මේ සභාව තුළ තර්ජනය කළේ බලපෑම් කළේ ඒ ක්‍රමය රනිල් වික්‍රමසිංහගේ ක්‍රමය. ඉතින් මට පුදුම, ඒ කාලේ රනිල් වික්‍රමසිංහ කරන දේ වැරදි කියලා මේ සභාව තුළ බොහොම ලස්සනට තර්කානුකූලව පැහැදිලි කරපු වෛද්‍ය නලින්ද ජාතිස්ස ඇමතිතුමා මන්ත්‍රීකමේ ඉඳලා ඇමතිකමට පත් වෙලා පාර්ලිමේන්තුවේ වගකීතු ධූරයක් ලැබුවට පස්සේ මේ රටේ ප්‍රධාන පෙළේ මාධ්‍යවේදීන්ට පුවත්පත්වල පළවන දේවල් මත පදනම්ව ඔවුන් මාධ්‍යකරණයේ යෙදෙනගෙන විවේචනය කරන එක නම් මේක නම් ලොකු වෙනසක්. අපේ නලින්ද ඇමතිතුමා, මේක හුඟක් ලොකු වෙනසක්. ඔබතුමාගේ මේ ලස්සන සිනාව කියන්නේ මට දැන් ඉතින් ආණ්ඩුවක් ගත්තට පස්සේ මොනතරම් අසරණ වෙනවද කියලා නේද? මාර වැඩේ ලංකාවට උනේ. රනිල් වික්‍රමසිංහ බිමල් රත්නායකට ආදේශිව කමක් නැහැ. නලින්ද ජයතිස්සට රනිල් වික්‍රමසිංහ ආරූඪ වීම නම් ලොකුම ප්‍රශ්නයක්. ඒක ලොකු ප්‍රශ්නයක්. ගරු කථානායකතුමනි, අද දින විශේෂයෙන්ම යන්න කැමති ගරු ඇමතුමනි, විදුලි බලය හා සම්බන්ධව ප්‍රධානම නෛතික වෙනස්කමක් මේ පසුගිය වසරක කාලය තුළ සිද්ධ වුණා. පසුගිය රජයත් වර්තමාන රජයත් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව උනන්දුවක් දක්වනවා. ඒ ප්‍රතිපත්ති අඛණ්ඩව ගෙන යනවා. විපක්ෂයේ හැටියටත් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අපේ පූර්ණ සහයෝගය ලබලා දෙනවා. ඒ කියන්නේ කිසිම සැකයක් තියාගන්න එපා. ඒක ජනන වෙන්න පුළුවන්, සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්, බෙදා හැරීම වෙන්න පුළුවන්, පද්ධති පාලනය වෙන්න පුළුවන්. ඒ වගේම ඒ පරිපාලනයට අවශ්‍ය කරන තවත් උපසමාගම් වෙන්න පුළුවන්. දැවැන්ත විශාල පරිපාලන අපහසු සමාගමක් පාලනය කළ හැකි ව්‍යුහයන් වලට කොටස් කරලා ඒ කොටස් නිසි ලෙස පාලනය කළා. අවසාන විග්‍රහයේදී ගුණාත්මක විදුලිය සාධාරණ මිලකට අඛණ්ඩව ගෘහස්ථයන් වෙත සහ කර්මාන්තකරුවන් වෙත ලබා දීම සහ රටේ ආර්ථික සංවර්ධනය උදෙසා ඒ අවශ්‍ය දායකත්වය ලබා දීමට ඉඩකඩ සැලසීම අපි අගය කරනවා. ඒ නිසා හදවතින්ම මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයට අපි සහයෝගය පළ කරනවා. දක්වීමට හැකි හැම සහයක්ම දක්වලා තියෙනවා, ඉදිරියේ දක්වනවා. වැදගත්ම දේ තමයි එදා ප්‍රතිව්‍යුහගත කිරීමට මීට දශක දෙකකට කලින් විරුද්ධ වෙච්ච අය මේ ප්‍රතිව්‍යුහගත කිරීමට දැන් කැමති වීම, ඒක වැදගත් ලක්ෂණයක්. ලෝකේ වෙනස් වෙනවා, අදහස් වෙනස් වෙනවා. විපක්ෂයේ ඉන්නකොට විරුද්ධ වුණත් ආණ්ඩු පක්ෂයට ආවට පස්සේ වගකීම් දරනකොට ඒ කළ යුතු දෙක මොකක්ද, නිවැරදි දෙයක් කුමක්ද කියලා දැනෙනවා, තේරෙනවා. ඒ නිසා රජයේ ප්‍රතිපත්තියට ආපු එක වැදගත්. දැන් මොකද ඉතුරුලා තියෙන ප්‍රශ්නේ? එකක්, මේ ප්‍රතිවගත කිරීමේ ක්‍රියාදාමය තුළ බලාපොරොත්තු වෙන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි පෞද්ගලිකාංශයේ, දේශීය සහ විදේශීය පෞද්ගලිකාංශයේ ආයෝජන. මේ ප්‍රතිවගත කිරීමේ ක්‍රියාදාමය හරහා අපේ පද්ධතියට අරන්ගෙන රජය මෑතකදී කරපු සංශෝධනය හරහා ඒ විදේශීය හෝ දේශීය පෞද්ගලිකාංශයේ ආයෝජන මෙම ක්ෂේත්‍රයන් තුළට ඇතුළට අරන් ගැනීම වළක්වලා තියෙනවා. 100%ක්ම මේ ආයතන රජයේ අයිතිය තුළ තබා ගන්නවා කියන ඒ ප්‍රතිපත්තියේ අඩුපාඩුවක් තියෙනවා. රාජ්‍ය පාලනයක් තිබිය යුතු කාරණේ පිළිගන්නේ, සේවක සුරක්ෂිතතාවය පිළිබඳ කාරණේ අපි පිළිගන්නවා. හැබැයි සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්, විදුලිය ජනනය කිරීම වෙන්න පුළුවන්, පද්ධති පාලනය වෙන්න පුළුවන්, වෙනත් විදුලිය හා සම්බන්ධ වෙනත් ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන්. රාජ්‍ය සහ රාජ්‍ය පෞද්ගලික දේශීය හෝ විදේශීය ආයෝජන අරන් ආවේ නැත්නම් අපේ පද්ධතිය ස්මාර්ට් ග්‍රිඩ් එකකට බඩට පත් කරන්න බෑ. ගරු ජනාධිපතිතුමා, මුදල්මතුමා හැටියට තුමගේ ආයවැය කතාවේ කියනවා අපේ පද්ධතිය සුහුරු පද්ධතියක් කරන්න ඕන කියලා. හරියටම හරි. ඒක අපි කවුරුත් පිළිගන්නවා. හැබැයි මේ සුහුරු පද්ධතියක් කරන්න අවශ්‍ය කරන ඩොලර් බිලියන 8ක් 10ක් පමණ වෙච්ච ඒ දැවැන්ත මුදල් ප්‍රමාණය අපිට රාජ්‍යෙන් සොයාගන්න හැකියාවක් නැහැ. ඒ තත්ත්වය තුළ අනිවාර්යෙන්ම නෛතික සංශෝධනයක් අනාගතයේ විය යුතුයි. මම විශ්වාස කරනවා මේ තිබෙන ආරවුල් සහගත තත්ත්වයේ සමතේකටපත් වෙලා යම් අවබෝධයක් විශේෂම සේවකයන්ට සහ පාරිභෝගිකයන්ට ඇති වුණු අවස්ථාවේදී ඊළඟ ප්‍රගතිශීලී ප්‍රසංස්කරණ වලට, නෛතික ප්‍රසංස්කරණ වලට යයි කියලා ඒ සඳහා මම සුබ ප්‍රාර්ථනා කරනවා. එතෙන්දීත් අපි ඉන්නවා. ඒ වගේම කවුරු කතානායකතුමනි, දැන් මතුවලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ ප්‍රතිවගත කිරීම පිළිබඳ රජයේ අරන් යන වැඩපිළිවෙල මෙහෙවීම සඳහා, ඒ කියන්නේ ප්‍රතිව්‍යුහගත කිරීම කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරන වෘත්තීමේ කණ්ඩායමක් නේ. මේ සඳහා තනි පුද්ගලයෙක්ගේ මූලිකත්වයෙන් සුළු කණ්ඩායමක් වැඩ කරනවා. විදුලි බල මණ්ඩලයේ ඉන්න සේවකයන් මේකට යොදා ගන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් දැන් සමාගම් වලට වෙන් කරමින් තිබෙන, ඔවුන්ට විශේෂ වගකීම් පැවරලා තියෙනවා. ඒ නිසා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය, මේ රීස්ට්‍රක්චරින් වැඩේටම විශේෂිත අධ්‍යක්ෂීම් තියෙන පළපුරුදු වෘත්තීමේ භාවයක් තියෙන සමාගමක් හදා ගන්න ඕන. මුදල අපේ විදුලි බල ඇමතුමා දන්නවා, මීට කලින් ප්‍රයිස් වෝටර් කූපර් හවුස් කියන PwC කියන ඒ ආයතනය ලෝකයේ පිළිගත් විගණන ආයතනයට මේ වගකීම් පැවරුව යම් ප්‍රමාණයකට, සම්පූර්ණ වගකීම නෙමෙයි. හැබැයි අද වෙනකොට PwC ආයතනය මේ කතාවෙන් එලියට ගිහලා තියෙනවා. PwC ලෝකයේ ආයතන ප්‍රතිහුවගත කිරීම පිළිබඳ පළපුරුද්දක් තියෙන ආයතනයක්. මම කියන්නේ PwC ගැන. ඒක KPMG වෙන්න පුළුවන්, ඒක ENY වෙන්න පුළුවන්, වෙනත් ඒ පිළිබඳ අධ්‍යක්ෂීම් තියෙන පළපුරුදු සමාගමක් වෙන්න පුළුවන්. නිසි ක්‍රියාදාමයක් කරහා මේ ප්‍රතිහුවගත කිරීමේ ක්‍රියාදාමය කළමනාකරණය කරන්න අවශ්‍ය කරන පළපුරුදු කණ්ඩායමක් ආවොත් මේක අපිට පැහැදිලිව කරගන්න පුළුවන්. මොකද අපේ විදුලි පළ පද්ධතිය ඩොලර් බිලියන ගාණක් වටිනවා. මගේ අවබෝධය හැටියට අපේ රටේ තියෙන වටිනාම සම්පත් වලින් එකක්. අපේ තියෙන වාරි මාර්ග පද්ධතිය අරුණාම මම විශ්වාස කරනවා වටිනම සම්පත් තමයි අපේ විදුලි බල පද්ධතිය. අපි 100%ක් අපේ හැම ගමකටම හැම නිවසකටම විදුලිය සපයන සමත් වෙලා තියෙනවා. ඒ වගේම අපි සාපේක්ෂව හොඳ විදුලිය ගුණාත්මක භාවයෙන් හොඳ විදුලිය සපයනවා. ඒ වගේ අපේ සම්ප්‍රේෂණ පද්ධතිය, අපේ බෙදා හැරීමේ පද්ධතිය ලෝකේ වෙනත් රටවලට සාපේක්ෂව හොඳ තැනක තියෙනවා. මුකුත් වෙලා නැහැ කියන්නේ බෑ. අර 76 අවුරුද්දට මුකුත් උනේ නැහැ. විදුලි බල පද්ධතියේ මොනවද කළේ කියන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ විදුලි බල පද්ධතියේ මෙගවොට් 6000ක් ඉන්ස්ටෝල් කැපැසිටි එක එකතු කරේ වර්තමාන ආණ්ඩුව නෙමෙයිනේ. මේ ආණ්ඩුව බලයට පත් වෙන කලින් මෙගවොට් 6000ක් ඉන්ස්ටෝල් කැපැසිටි එකක් අපේ පද්ධතියේ තිබුණා. මුළු රටටම 100%ක් විදුලිය ලබා දීම 2018 දී සනාථ කළා, සහතික කළා. ඒ නිසා මේ තිබෙන පද්ධතිය හොඳට අරන් යන්න, තිබෙන පද්ධතියේ මිල අඩු කරගන්න, වඩාත් ගුණාත්මක භාවයෙන් යුතු විදුලිය සපයන සාතික කරන්න අවශ්‍යයි. ඒ සඳහා මේ ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල කළමනාකරණය කිරීමට මම ඔබතුමාගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ. මෙතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. තනි පුද්ගලයෙක් මත පදනම් වෙලා, කුඩා කාර්යාලයක් මත පදනම් වෙලා මේක කරන්න බෑ. ලෝකයේ ප්‍රතිව්‍යුහගත කරන්නේ එහෙම කළා නැහැ. ඒ නිසා කරුණා කල්ලා එදා PWC වෙත ගියා මම කියන්නේ ඔවුන්ට ඔය දෙන්න කියලා එහෙමනම් වෙනත් මේ පිළිබඳ අත්දැකීම් තියෙන කලමනාකරණය පිළිබඳ අත්දැකීම් තියෙන ආයතනයකට ඒ මුදල් ගෙවලා වියදම් කළා කරන්න ඒව ලාභෙට බාලට හිඟන විදිහට ප්‍රතිවිකතකරණය කරන්න බෑ ඒකට ආයෝජනයක් තියෙන බිලියන් ඩොලර් කම්පැනියක් රීස්ට්‍රක්චර් කරනකොට ඒක මේ කෙනෙක් දෙනෙක් එකතු වෙලා තමන්ගේ හිතමනාපයට ජීවිතේ කවදක්වත් රීස්ට්‍රක්චර් එකක් කරපු නැති අය ආසාවන් තියෙන්න පුළුවන් හිතේ කැක්කුම තියෙන්න පුළුවන් උනන්දුව තියෙන්න පුළුවන් හැබැයි රීස්ට්‍රක්චරින් කියන්නේ ඒක වෘත්තීමේ වැඩක් ඒක ප්‍රොෆෙෂනල් වැඩක් ඒ ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් එක තියෙන වෘත්තීමේ ආයතනයක් ජාත්‍යන්තර ආයතනයක් ගෙන්න ගන්න වියදම් කරන්න ඒ වියදම පාඩුවක් නෑ ඒ වියදම ඒ ආයෝජනය රටට යහපතක් වෙනවා කියන කාරණේ මම කියන්න කැමතියි ඒ වගේම ගරු කතානායකතුමනි අපි දන්නවා සූර බල සංග්‍රාමයේ හරහා මේ රටේ සූර විදුලි බල පද්ධතිය ශක්තිමත් වුණා අද වෙනකොට මෙගොඩ 2000කට ආසන්න ප්‍රමාණයක් සූර විදුලි බලය අපේ පද්ධතියේ තියෙනවා 2016 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා සූර බල සංග්‍රාමයේ පටන් ගන්නකොට අපි net plus net metering net accounting කියලා ක්‍රම තුනක් ආරම්භ කරා පසුව net plus plus කියලා ක්‍රමයක් අරගෙන ආවා ඒ ක්‍රමය දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මම විශ්වාස කරනවා මේ net plus plus කියන ක්‍රමය යම් විදියකට අයුතු විදියට භාවිතා වුණා කියන තර්කය මම යම් ආකාරකින් පිළිගන්නවා මොකද රටේ සෑම පුරවැසියෙකුටම සූර්ය විදුලි බලයේ ඒ හයිය ලබා ගන්න පුළුවන්කම තියෙනවා හැකියාව තියෙන කීප දෙනෙක් පද්ධතිය තුල තියෙන grid capacity එක තමන් වෙත ඉක්මනින් නතු කරගත්තොත් සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ ගෘහයට තමන්ගේ කර්මාන්තයට සූර්ය විදුලි බලය එකතු කර ගැනීමට තියෙන අයිතිය මං හිතනවා මේක අද අදාර්ථයෙන් ගත්තාම ඒක මූලික අයිතියක් වෙන්න ඕන ඒ මූලික අයිතිය අහිමි වෙනවා මොකද මුලින් එන කෙනා grid එකේ තියෙන සම්පූර්ණ capacity එක තමන් අත්පත් කරගෙන තිබුණොත් ඒ ප්‍රදේශයේ ඒ නිසා මේ net plus plus පිළිබඳ තියෙන විවේචනයේ යම් සත්‍යතාවයක් තිබෙනවා අනික අතට ප්‍රාග්ධනයේ තිබෙන බොහෝ දෙනෙකුට සූර්ය විදුලි බලය සම්පාදනය කරන්න දායක වෙන්නත් ඒක හේතු වුණා ඒ නිසා සූර බල සංග්‍රාමයට මූලික වෙච්ච දායක වෙච්ච සියලු දෙනාටම මගේ ස්තුතිය පිරිනමනවා ඒ වගේම සූර විදුලි බලය පිළිබඳ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට මේ රජයට ධෛර්යය මම ප්‍රාර්ථනා කරනවා හැබැයි මේ සූර විදුලි බලය මෙගොඩ 2000 විතර එකතු වෙනකොට ඒ වගේම නිවාඩු දිනයන්හි අපේ පද්ධතියේ ඉල්ලුම අඩු වෙනකොට අපිට ලොකු ප්‍රශ්නයක් මතුවුණා ඒ වගේම ආර්ථික අර්බුදයත් එක්ක විදුලි බලය පිළිබඳ ඉල්ලීම අඩු වුණා අපි බලාපොරොත්තු වෙච්ච වර්ධනයක් තිබුණා ඒ වර්ධනේ නැතුණා තාමත් නැහැ ඒ වගේම අපේ කර්මාන්ත තාමත් නැවත ආරම්භ කළා නැහැ ආර්ථික අර්බුදය තුල ඒ වගේම කොරෝනා වසංගතය තුල වසා දමන ලද සුළු මධ්‍යම සහ මහ පරිමාණ කර්මාශාලා අති විශාල ප්‍රමාණයක් තිබෙනවා ඒවා වසා දැමීම හෝ තමන්ගේ ධාරිතාව අවම කිරීම තුල අද විදුලි බලය පිළිබඳ ඉල්ලුම වැඩි නොවන තත්ත්වයක් තිබෙනවා නමුත් අනාගතේ වැඩි වෙනවා දැන් මේ තත්ත්වය තුල අපේ පද්ධතිය පාලනය කිරීම සඳහා අපිට පද්ධතිය ස්මාර්ට් ග්‍රිඩ් එකක් බවට අරන් ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ. මේ ස්මාර්ට් ග්‍රිඩ් එකක් කරා යන ගමනට එක පැත්තකට අපි සම්ප්‍රේෂණ පද්ධති දියුණු කරන්න ඕනේ. ඒ වගේම අපි බෙදාහරිමේ පද්ධති දියුණු කරන්න ඕනේ. ඒ වගේම අපි 2018 ආරම්භ කරපු අපේ පද්ධති පාලන මධ්‍යස්ථානය අපි සතුට වෙනවා. එදා 2015 අපි බලයට එනකොට මේ රටේ කෙන්ට් රෝඩ් එකේ ඉතාම ප්‍රාථමික ජාතික පද්ධතියේ පාලන මධ්‍යස්ථානය තිබුණේ 2016 අපේ පද්ධතිය හදිසිය බිඳ වැටුණා. එදා ඇති වුණු කම්පනයත් එක්ක අවුරුදු එකහමාරක් ඇතුළත මම සතුටු වෙනවා මට මූලික වෙලා මේ පාර්ලිමේන්තු ආසන්නයේ ජාතික පද්ධති මධ්‍යස්ථානය එවකට ලෝකයේ තිබුණු ඉහළම ප්‍රමිතියට හදලා ඉවර කරන්න පුළුවන් වුණා. දැන් සමහරව හර මොනවද කළේ කිය. අපි විදුලි බලය ගැන කතා කරනකොට ඔබතුමා මොනවද කළේ කියලා අහන. මේ රටේ 2015 ජාතික පද්ධති මධ්‍යස්ථානයක් තිබුණේ නැහැ. කෙන්ට් පාරේ තිබිච්ච ඉතාම ප්‍රාථමික යල්පැනගේ මධ්‍යස්ථානයක් තිබුණේ. මේ පාර්ලිමේන්තු ගාව තියෙන කෙනෙකුට ඕනේ බලන්න පුළුවන් ඕන මන්ත්‍රීවරුන්ට කියලා බලන්න පුළුවන්. ස්ටේට් ඔෆ් ආර්ට් මට්ටමේ පද්ධති මධ්‍යස්ථාන පද්ධති පාලන මධ්‍යස්ථාන අපි ආරම්භ කරා. හැබැයි ඒක තව දියුණු වෙන්න ඕනේ. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ කටයුතු කරන්න අවශ්‍ය කරන ඒ වැඩි දියුණුව සඳහා කටයුතු කරන්න ඕනේ. මම දන්නවා ඒ පිළිබඳ යමක් කරනවා කියලා. ඒ සඳහා අපි සුබ ප්‍රාර්ථනා කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ grid එක දියුණු කිරීමේ කටයුත්තේදී මොකද උපාය මාර්ගය වෙන්න ඕනේ? බැටරි තාක්ෂණය ලෝකයේ දියුණුවන බව ඇත්ත. බැටරි වල මිල අඩු වෙන්නේ ඊටාම හිමි. බැටරි වල මිල අපි බලාපොරොත්තු වුණා මීට අවුරුදු 10කට කලින් ඊටා වේගෙන් අඩු වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක ඉදිරියට බැටරි මිල අඩුවීම අඩුවෙන් සිද්ධ වෙන්නේ. අඩු වෙයි. එතකොට ලංකාවේ වැඩි වැඩියෙන් සූර්ය බලය පද්ධතියට එකතු කරන්න. ඒ වගේම සුළං විදුලි බලය වැඩියෙන් පද්ධතියට එකතු කරන්න. පුනර්ජනනීය බලශක්තිය 70%ක් අපේ බලශක්ති අවශ්‍යතාවය වෙනුවෙන් පාවිච්චි කරනවා කියන ඉලක්කයට අපි යන්න. නම් අපිට අපේ පද්ධතිය තුළ ගරු කතානායකතුමනි අවශ්‍යයි මේ බලශක්තිය ගබඩා කිරීම පිළිබඳ ප්‍රශ්න විසඳගන්න. දැන් මේ සඳහා අපිට තියෙන උපාය මාර්ග මොනවාද? අපේ රටේ අතිවිශාල විදිහට අපි වාරි මාර්ග ජලාශ වලට ආයෝජනය කරලා තියෙනවා. විශේෂයෙන්ම එක පැත්තකින් ලක්ෂපාන පද්ධතිය, එක පැත්තකින් මහවැලි පද්ධතිය කියන මේ පද්ධති දෙකේ අපි වාරි මාර්ග සඳහා සහ ඇතැම් ජලාශ විදුලි බලය සඳහාම අපි නිර්මාණය කරලා තියෙනවා. විමල සුරේන්ද්‍ර මැතිතුමාගෙන් පටන් අරගෙන මෛත්‍රීපාල සිරිසේන දක්වා මෙරට හිටපු නායකයෝ, මෙරටේ දේශපාලනය, මෙරටේ අනාගතය ගැන කල්පනා කරපු නායකයෝ, මෙරටේ තිබෙන වටිනාම සම්පත ජල සම්පත, ඒ වගේම අපේ රටේ පිහිටීම කියන්නේ මැද රට මැද්දේ කඳුකරේ, ඒ වගේම ඒ කඳුකරේ වටේට මේ වගා කරන්න පුළුවන්, සංවර්ධනය කරන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන් ඉතාම ලස්සන දර්ශනීය සස්ත්‍රීක භූමිභාගය, මේ වටිනා භූමිය සංවර්ධනය කරන්න, ඒ වගේම ගුණාත්මක වශයෙන් ඉහළ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන ජලය, ඉඩම් සහ විදුලිය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් කරලා තියෙනවා. මේ 76 අවුරුද්දත් ඒ ගත කරලා තියෙන දෙයට මුකුත් වෙලා නැහැ කියන එකට කියන්න තියෙන්නේ. මෙරටේ ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන ඉඩම් ප්‍රමාණය දැන්ටමත් අස්වද්දලා තියෙන්නේ. මෙරටේ ආහාර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන ජලය මෙරටේ සපයලා තියෙන්නේ. ඒ වගේම මෙරටේ අදටත් විදුලි බලයෙන් 50%ක් උත්පාදනය කරගන්නේ ජල විදුලියෙන්. ඒ වගේම අපිට තියෙන මේ සූර විදුලි බලයත් සුළං විදුලි බලයත් කියන මේ මූලාශ්‍ර දෙක අපි එකතු කරගෙන අපේ රටේ අනාගතය දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය වන අවකාශය අපිට තිබෙනවා. දැන් මෙතෙන්දී අපිට පම්ප් ස්ටෝරේජ් කියන විසඳුමට යන්න පුළුවන්. මේ පම්ප් ස්ටෝරේජ් විසඳුමේදී ගරු ඇමතුමනි, අරණායක මහ ඔය මූලික කරගත්ත අරණායක පම්ප් ස්ටෝරේජ් ව්‍යාපෘතිය මෙගොට 600 තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. මේ ගැන ස්වාධීනව කතා කරන විදුලි බල මණ්ඩලයෙන් එළියේ ඉන්න, අපේ රට ගැන දන්න දේශීය සහ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ අදහස තමයි මේ අරණායක මහෝය කියන මේ පම්ප් ස්ටෝරේජ් ව්‍යාපෘතිය ඉතා මිලාදිකයි කියන්නේ. ඔබතුමා හොඳටම දන්නවා ඔය ප්‍රදේශය අපි අලුතෙන්ම සංවර්ධනය කරන්න ඕන. ඒ ප්‍රදේශයේ දැවැන්ත ජලාශ දෙකක් අපි ඉදි කරන්න තියෙනවා. ඒ ඒ එහෙම අලුතෙන් ඉදි කරන තුර පරිසරයට හානි වෙනවා. ඒ වගේම අලුතෙන්ම සම්ප්‍රේෂණ පද්ධති ගොඩනගන්න සිද්ධ වෙනවා. දැවැන්ත අර්බුදයක් මතු වෙනවා. අපි කියන්නේ ඒක කරන්න ඕනේ නම් අපි කරමු. හැබැයි ඒ සඳහා මිල අධිකයි. ඒක රුපියල් වලින් ඩොලර් වලින් ගෙවන්න තියෙන මිලක් තියෙනවා, ඩොලර් බිලියනකට වඩා වැඩි. ඒ වගේම අනෙක් අතට ඒ වෙනුවෙන් පරිසරය පැත්තෙන් ගෙවන්න තියෙන මිල අධිකයි. හැබැයි මේ රටේ මේ පම්ප් ස්ටෝරේජ් සඳහා, ඒ කියන්නේ පම්ප් ස්ටෝරේජ් කරන්න පුළුවන් දේ තමයි මම සාමාන්‍ය අවබෝධයක් නැති අයට පුරවැසියන්ටත් ඔබටත් කියන්නේ, පම්ප් ස්ටෝරේජ් එක හරහා අපිට එක පැත්තකින් සූර්ය විදුලි බලය ගබඩා කරගන්න, ඒ වගේම සුළං විදුලි බලය ගබඩා කරගන්න විතරක් නෙමෙයි, රාත්‍රියේ සහ පාන්දර කාලේ ගල්ලඟුරු වලින් උත්පාදනය කරන භාවිතයට නොගන්න අපතේ යන විදුලිය මගින් මේ පම්ප් ස්ටෝරේජ් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට අර සාමාන්‍යයෙන් එක බැටරියක් විදිහට ක්‍රියා කරන, ඒ කියන්නේ අපිට දවල් කාලේ අපිට පුළුවන් වතුර හිලට අරන් යන්න, ඒ හරහා රාත්‍රී කාලේ පීක් එක වෙලාවට අපිට විදුලි උත්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම විදුලි බලයේ පරිභෝජනයේ අවම පාන්දර කාලයේ ගල්නඟුරු විදුලියෙන් අපිට වතුර හිලට අරන් යන්න පුළුවන්. ඒ හරහා නැවත වරක් රාත්‍රියේ පීක් එකේදී අපිට විදුලි උත්පාදනය කරගන්න පුළුවන්. ඒකයි ඒකේ මූලධර්ම, ඒක කවුරුත් දන්නවා. එතකොට මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? මේ තෝරා ගැනීම ගැන ගැටලුවක් තිබෙනවා. 2009 ජයිකා ආයතනය කරපු සක්ෂිත අධ්‍යයනයකදී තේරුම් ගත්තා වික්ටෝරියා ජලාශය පුරුල් කිරීම හරහා ආකාර තුනකින් විදුලි උත්පාදනය වැඩි කරගන්න පුළුවන් කියලා. ඒකේ තුන්වෙනි විසඳුම තමයි මේ මීටර 190ක් විතර හෙඩ් එකක් තියෙනවා මෙතන මේ ඒ පද්ධතිය තුළ වික්ටෝරියා රන්දනිගල ජලාශ අතර. මේ වික්ටෝරියා රන්දනිගල පම්ප් ස්ටෝරේජ් ව්‍යාපෘතිය අපිට යන්න පුළුවන් නම් කරව එමුතුමනි, ඒක තමයි ලාභම. මොකද ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් එක තියෙනවා, පරිසරය පිළිබඳ ප්‍රශ්න එන්නේම නැහැ. ඒ වගේම සූර්ය විදුලි බලයට අවශ්‍ය අපිට ෆ්ලෝටින් සෝලා විදිහට කැලෑ කපන්න නැතුව ගොඩබිම නාස්ති කරන්න නැතුව සූර්ය විදුලි බලය උත්පාදනය කරගන්න පුළුවන් විශාල ඉඩකඩක් තිබෙනවා. අද ෆ්ලෝටින් සෝලා මිල ඉතාමත් අඩු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මගේ යෝජනාව තමයි මේ පම්ප් ස්ටෝරේජ් ව්‍යාපෘතියේදී පම්ප් ස්ටෝරේජ් තරට ඕනේ කෙනෙකු ඔබතුමා එකඟ වෙයි, ඔබතුමා මේ ඒ පිළිබඳව හොඳට දන්න කෙනෙක්. ඒතර පම්ප් ස්ටෝරේජ් ව්‍යාපෘතියේදී කරුණාකරලා මේ වික්ටෝරියා රන්දෙනිකල කියන මේ විසඳුමට ප්‍රමුඛතාවය දෙන්න ඔබතුමා සතුව නැත්තම් 2009 ජයිකා ශක්ෂිත අධ්‍යයනයේ වාර්තා මාසතුව තිබෙනවා. ඒ විසඳුම් තුනක් යෝජනා කරලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා අපි යොමු වීම දැන් වැදගත්. මොකද 2009 දී සෝලා තිබුණේ නැහැ. 2009 දී ඒ සෝලා විසඳුම නොතිබුණු නිසා එවකට ඒ සලකා නොබැලී මට තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, 2018 නැවත වරක් මේ පිළිබඳව මම මේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ වගකීම දරන අවස්ථාවේදී සලකා බැලුවා. එහිදිත් ජයිකා තමයි අපිට උදව් කළේ. 2018 වික්ටෝරියා වැවතැන්න කියන විසඳුමට ගියා. වික්ටෝරියා වැවතැන්, ඒ කියන්නේ ඉහළ ජලාශය වික්ටෝරියා, පහළ ජලාශය වැවතැන්න, මේකත් වියදම අඩුයි. ඒ වගේම ග්‍රිඩ් එක ළඟ තියෙනවා. ඒ හරහා මෙගවට් 350ක් වෙච්ච බලාගාර හතරක් සඳහා අවකාශය තිබෙනවා. මේක අපේ රටේ පම් ස්ටෝරේජ් අවශ්‍යතාවය වික්ටෝරියා ජලාශය පදනම් කරගෙන විසඳා ගැනීමට හැකියාව තියෙනවා. මම මේ වික්ටෝරියා ජලාශය පදනම් කරගත්ත විසඳුම ගැන කතා කරන්නේ පරිසර දූෂණය අවම වෙන නිසා, කැලෑ කැපීම අවම වෙන නිසා, පවතින මේ ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් එක එලෙසම පාවිච්චි කරන්න පුළුවන් නිසා විතරක් නෙමෙයි ඩොලර් බිලියන ගාණක් උපය ගන්න ඉතිරි කරගන්න අපිට පුළුවන්කම ලැබෙන නිසා. මොකද සමහරව කැමති වියදම් අධික වැඩ කරන්න. ඒවට කැමතින් ඉන්න පිරිසක් ඉන්නවා. නත් අපිට පුළුවන්කමක් නැහැ කරුණු දැන දැන මේ කරන්න. ඒ නිසා 2009 ජයිකා අධ්‍යයනයේ වික්ටෝරියා රන්දෙනිගල මේ විසඳුම, ඒ වගේම 2018 අධ්‍යයනයේ වැවතැන්න වික්ටෝරියා විසඳුම ගැන ප්‍රමුඛතාවය දෙන්න ඒ සඳහා ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපි සූදානම්. ඒ හරහා අපේ පද්ධති ස්ථායිතාවය ඇති කරගන්න පුළුවන්. මොකද අද වෙලා තියෙන්නේ සූර්ය විදුලි බලය සඳහා ගිය ආයෝජකයන් ලොකු අමාරුවකට වැටලා තියෙනවා. මොකද අද මේ ඇති වෙලා තිබෙන අධික සැපයුමයි ඉල්ලුම පහළ යාමත් එක්ක විශේෂයෙන්ම සතියන්තයන්හි සමහර දවස්වල සති දවස්වල පවා දවල් මේ කර්ටෙල් කරලා තියෙනවා විදුලිය ලබා ගැනීම. ඒ නිසා ආයෝජකයන් අධෛර්යමත් වෙලා තියෙනවා. මොකද අවසානයේ විදුලි බල මණ්ඩලය සහ ආයෝජකය අතර ඇති කරගන්න ගිවිසුම බැංකුවලට පිළිගන්න බැරි තත්ත්වයක් ඇති වුණොත්, බැංකබල් නොවුනොත් ඒකේ ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා මම කියා හිටින්නේ අපි මේ පම්ප් ස්ටෝරේජ් විසඳුමට යමු. ඒ වගේම බැටරිත් අපේ විසඳුමක් තමයි. විශේෂයෙන්ම මධ්‍යම පන්තියේ තියෙන ශක්තිය පාවිච්චි කරලා අපි මේ දෙයාකාරයකින් අපි මේ ප්‍රශ්න විසඳුම් හොයමු කියන යෝජනාව මම කරන්න කැමතියි. ඒ වගේම කරු කතානායකතුමනි, මේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුව පිළිබඳ ප්‍රශ්නය ඉතා වැදගත් එකක්. 1969 දී සපුගස්කන්ධ තෙල් පිරිපහදුව ආරම්භ කළා. අද වෙනකොට මේ තෙල් පිරිපහදුව බොහොම නරක තත්ත්වයක තියෙනවා. මෙච්චර කාල ගත වෙනකොට අවුරුදු 50ක් විතර ගත වෙනකොට කිසිම දෙයක් ලෝකේ හොඳම දෙයක් උනත් අලුතෙන් අපි හදා ගන්න ඕනේ. එක්කෝ මේක වැඩි දියුණු කරන්න අලුත් බලාගාරයක් හදන්න ඕනේ. ඉතින් අපි අසමත් වෙලා තියෙනවා සපුගස්කන්ධේ අපි මේ තෙල් පිරිපහදුව පිළිබඳ ප්‍රශ්න විසඳගන්න. දැන් මේකත් එක්ක පරස්පරතාවයක් ඇතිලා තියෙනවා සයිනෝපැක් එක. දැන් මේ සයිනෝපැක් මගින් ලැබෙන ඩොලර් බිලියන 3.7ක ආයෝජනය මේ අවුරුද්දේ ආයෝජනය කැටියට දාලා ආඩම්බරෙන් ගණන් හදනවා. හැබැයි සයිනෝපැක් සමග තියෙන ගිවිසුමේ අපි දන්නවා තියෙන්නේ 20%ක් දේශීය පරිභෝජනය, 80%ක් අපනයනය කියන එකඟතාවය තමයි මූලිකව තියෙන්නේ. සයිනෝපැක් දිගින් දිගට කියන අපිට වැඩි පංගුවක් ඕන කියලා. හැබැයි ඒ වැඩි පංගුව දුන්නොත් රට තුල අස්ථාවර භාවයක් ඇති වෙන්න පුළුවන් මේ තෙල් සපයීම පිළිබඳ කාරණේ. ඒක පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පොදුවේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක ගැන මම එකඟයි.
Honorable member, you have another 2 minutes.
එතෙන්දී සයිනෝපැක් සමග තියෙන මේ ගිවිසුම ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන කාරණේ ඉතා වැදගත් එකක් වෙනවා. සයිනෝපැක් සමග තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙන ඔවුන්ට ජල සැපයුම, ඔවුන්ගේ ව්‍යාපෘතියට අවශ්‍ය ජලය නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ඔවුන් සමග එකඟ වෙලා තියෙන ඉඩම් පිළිබඳ ප්‍රශ්නේ විසඳලා නැහැ. ඒ නිසා සයිනෝපැක් ගිවිසුම ඒ ව්‍යාපෘතිය රටට ඉතා වැදගත්. හැබැයි රටට හිතකර විදිහට, රටට අවාසියක් නොවන ආකාරයට, ඒ වගේම රටේ බලශක්ති සුරක්ෂිතතාවයේ තහවුරු වන ආකාරයට මේ සඳහා ඉදිරියට යා යුතු වෙනවා කියන කාරණේ මම කියන්න කැමතියි. ඒ වගේම සපුගස්කන්ධ තෙල් පිරිපහදුවට විකල්පව එක්ක අලුත් පිරිපහදුවක් ඉදිකරන එක නැත්නම් මේ පිරිපහදුව දැවැන්ත ප්‍රසංස්කරණයකට ලක්කරන එක හරහා අපේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරගත යුතුයි. ගරු කතානායකතුමනි, අපි දන්නවා සංගවාගෙන ඉන්න ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම් සංගවාගෙන හිටියට ඔබතුමා ඉදිරිපත් කරෙත් නෑ, ආණ්ඩුව ඉදිරිපත් කරෙත් නෑ, අපි ගාව තියෙනවා. දැන් ප්‍රශ්නේ තියන්නේ හරි ඒක ඒක ඒ පිළිබඳ ඉන්දියාවට උවමනාවක් නෑ සංගවන්න ඔබතුමාලා සංගවගෙන හිටියා. නමුත් ප්‍රශ්නේ තියන්නේ ත්‍රිකුණාමලයේ එනර්ජි හබ් එකක් කරනවා කියලා අපි කිව්වට ඇමතුමා අපි මොනවද කළේ? එක හිතින් මේක කරන්න ඕනේ. ඉන්දියාව අපේ මිත්‍රයා, ඉන්දියාව ඉන්දියා අපේ 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 යාළුවා, හරි, ඉන්දියාව අපේ වැඩිහිටියා. ඉන්දියාව නැතුව මේ රටේ අනාගත ආර්ථික ප්‍රවත්මක් නැහැ. එනිසා වින් වින් විදිහට දෙරටටම ජය ලැබෙන ආකාරයට ත්‍රිකුණාමලය සහ ඒ අවට මේ එනර්ජි හබ් එක සංවර්ධනය කරන්න ඕනේ. ඒ වගේම ඉන්දියාව ශ්‍රී ලංකා අතර තියෙන මේ සබඳතාවය මේ ඒක එනර්ජි වෙන්න පුළුවන්, ඒක ඩිජිටල් වෙන්න පුළුවන්, ඒක ෆිසිකල් වෙන්න පුළුවන්, ඒ කනෙක්ටිවිටි එක අපිට අවශ්‍යයි. එනිසා මේ ප්‍රහසයේ සංගවගෙන ඉඳලා ලැජ්ජාවෙන් වගේ වැඩ කළා මේ රට ඉස්සරහට යන්න බෑ. එනිසා ඉන්දියාවෙන් ලබා ගන්න ආයෝජනයන් කොහොමද? ඉන්දියාවට අමතරව එක UAE වෙන්න පුළුවන්, වෙනටක් වෙන්න පුළුවන්, අපි කොහොමද ඉස්සරහට යන්නේ? මේ කාරණා පිළිබඳව මම ඉතාම ගෞරවයෙන් කියාසෙන්නේ කරුණාකරලා ත්‍රිකුණාමලයේ සංවර්ධනය ආරම්භ කරමු. මොකද ජනතා විමුක්ති පෙරමුණ JVP එක ඉන්දියාවේ විරෝධය
honorable member your time is over
අවසන් කර කතා නේද? JVP විරෝධයේ පන්ති පැවැත්වුවා. හා මට දෙන්නක. විනාඩි 10 පහක්. හොඳයි. ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියා විරෝධ පිළිබඳ පන්ති පැවැත්වපු කණ්ඩායම. ඇමතුමාලගේ પરම්පරාවේ JVP කාර්ය ඔය පන්ති වල සහභාගී වෙලා තියෙනවා. හරි? එතකොට ඒ නිසා ඒ ඉන්දියානු විරෝධය හිතේ තියාගෙන මේක කරන්න බෑ. අද ඉන්දියාව වෙනස් වෙලා ඉන්දියාවේ ව්‍යාපාර කරන්න ව්‍යාපාරිකයෝ ආණ්ඩුව නෙමෙයි, ආණ්ඩුව ව්‍යාපාර වලින් පල්ලෙහාට යනවා. ඉන්දියාවේ පෞද්ගලිකංශය දියුණු වෙලා අද ලෝකයේ විශාලතම පෞද්ගලිකංශයේ ව්‍යවසායකයන් ඉන්දියාවේ ඉන්නවා. ඒ අය ලෝකයේ අපි ඉස්සර ප්‍රශ්නයක් අපිට තිබුණා ඉන්දියානු ව්‍යාපෘති, ඉන්දියානු වාහනේ ගුණාත්මක නැහැ, ඉන්දියාවේ ඇම්බියුලන්ස් එක ගුණාත්මක නැහැ කියලා කිව්වා. අන්තිමට අද අපිට හොඳ සේවයක් ලබා දීලා තියෙනවා. අද ලෝකයේ හොඳ තාක්ෂණ ඉන්දියාවේ තියෙනවා. ඒතකොට අපිට ඒ නිසා ඉන්දියාවත් එක්ක ගනුදෙනු කිරීම ගැන බය වෙන්න එපා. හැබැයි අපි ඉන්දියාවත් එක්ක සමානව කරට කර සාකච්ඡා කළා ඒ ඉන්දියාවේ තිබෙන ඉන්දියාව සමග තියෙන අවස්ථා උකහා ගන්න අපි කටයුතු කරන්න ඕනේ. වින් වින් කියන තත්ත්වයට අපි යන්නට ඕනේ කියන කාරණේ මම කියන්න කැමතියි. ඒ නිසා ත්‍රිකුණාමලයේ සංවර්ධනය කිරීම සඳහා 2025 අයවැයේදී කිව්වා අර තිබෙන තෙල් ටැංකි 99ක් තියෙනවා. ආ ඒකෙන් IOC සමාගමටයි පෙට්‍රෝලියම් කෝපරේෂන් එකටයි වෙන් කළ තියෙන අමතර 66ක් තියෙනවා කියලා කිව්වා. ගරු කතානායකතුමනි, පහුගිය අවුරුද්ද මේ 66 ගැන මොනම දෙයක් අතුනේ නැහැ. යනවා බලනවා පින්තූර දානවා කතා පවත්වනවා මොකුත් තුනේ නැහැ. ඒ නිසා මේ ත්‍රිකුණාමලයේ තියෙන මේ ඉතිරි වෙලා තියෙන ටැංකි 66 පිළිබඳ තියෙන ඒ අයිතිය ඒ අවස්ථාව අපි පාවිච්චි කරන්න ඕන. ඒ වගේම ඉන්දියානු ආයෝජකයන් මේකට එන්නේ නැත්නම් අපි ඒ ඇත්ත එකඟතාවයෙන් වෙනත් ආයෝජකයන් එක්ක වැඩ කරන්න ඕන. හවුල් ව්‍යාපාර වලට යන්න ඕන. මොකද ත්‍රිකුණාමලයේ වරාය සංවර්ධනය නොවීම ඉතාම බරපතල ප්‍රශ්නයක්. කොළඹ සංවර්ධනය වෙනවා ඉහළින්ම, ඒ වගේම හම්බන්තොට සංවර්ධනය වෙනවා. නමුත් ත්‍රිකුණාමල වරාය අපි පොඩි කාලේ පාසල යන කාලේ තිබුණු වටේ තාම තියෙන්නේ. මේක ප්‍රශ්නයක්. ඒ නිසා මේක ඉන්දියාවත් එක්ක ප්‍රශ්නයක් වශයෙන් දකින්න නරකයි. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, දැන් මේ ටෙන්ඩර් දැමීම පිළිබඳ කාරණේ ගරු ජනාධිපතිතුමාගේ 2025 අයවැය කතාවයි 2026 අයවැයක කතාවයි දෙකම එක විදියයි. අදානි සමාගම සමග අන්සොලිසිටඩ් ඇමරිකාන ඩොලර් 7.826 ඉවත් කරගත්තේ කියන එතුවා තාම සන්තෝෂයි. මට සන්තෝෂයි. මම තමයි පළවෙනියා මේ අදානි සමාගමට විරුද්ධව කතා කරන්නේ. අදානි සමාගමට විරුද්ධව කතා කරේ අදානි සමාගමේ මිල ගැන. ඒ කියන්නේ අන්සොලිසිටඩ් G2G වශයෙන් සලකලා රජයන් වශයෙන් සලකලා තරගකාරී ටෙන්ඩර් නැතුව අදානි සමාගමට දීපට විරුද්ධයි. හැබැයි අපි ඉන්දියාවටවත් අදානිටවත් විරුද්ධ නැහැ. හැබැයි අදානි සමාගම ඔවුන් තද ස්ථාවරක ඉඳලා යන්න ගියා මේ ක්ෂේත්‍රේ. හැබැයි අද වෙනකොට ටෙන්ඩර් හරහා අපිට 3 ඇමරිකාන ඩොලර් 7.77ක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔව්, ඒක ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය කොච්චරද කිව්වොත් අපිට හයිඩ්‍රජන් සඳහා අපිට ග්‍රීන් හයිඩ්‍රජන් දක්වා යන්න පුළුවන් විදිහේ මිලක් අපිට ලැබිලා තියෙනවා. මම මේකට සතුටුන එක කාරණයක් තියෙනවා. ඒ තමයි 2016 යාපනයේ මෙගවොට් 20ක පළවෙනි සුළං විදුලි බලාගාරය ටෙන්ඩර් දැම්මේ මම. ඒ වෙලාවේ මට මරණීය තර්ජනයක් තා. මාව ඇමතිකමෙන් අයින් කරන්න තර්ජනය කරා. ඒ තරම් ඒ ආයෝජකයේ බලවත් වෙලා තිබුණා. හැබැයි පළවෙනි ටෙන්ඩරේ දැම්මා එදා අපිට පුළුවන් වුණා රුපියල් 12.29ක්. රුපියල් 12.29කට විදුලි එකකයක් ගන්න එදා ටෙන්ඩරෙන් 2016. එදා ඉඳලා ඒ වගේම ආපෝසරයක් මන්නාරමේ ඔබතුමාලා ලොකු දුෂ්කරතාවයක් තියෙනවා මන්නාරමේ සංවර්ධනේ. මන්නාරමේ මෙගවොට් 100 බලාගාරයේ හදනකොට අද වගේ උද්ඝෝෂණාව ආණ්ඩුව ඇතුලෙන් උද්ඝෝෂණාව එවකට ඒ විදුලි බල ඇමතුමාට අදාළ කැබිනට් මේ තීරණාත්මක කියන්නේ මේ මේ මෙම බලාගාරයේ ඉදිකිරීම සඳහා ටෙන්ඩර් එක ඉදිකිරීමේ ටෙන්ඩරේ අනුමත කිරීම සඳහා වන රැස්වීමට සහභාගී නොවන ලෙස බලපෑම
ඔන්නබල් මෙම්බර් යෝනන්ද 1 මිනිත්
තුමා විදේශගත වුණා මම වැඩවල් ඇමතිවරයා වශයෙන් කැබිනට් එකට ගිහිල්ලා එදා මට පුළුවන්කම ලැබුණා කරු කතා නැකතුමනි අනුමත කරගන්න එදා ඉදිකිරීමේ ටෙන්ඩරේ එදා ඒක ඒක ප්‍රතිඵලයක් හැටියට ලෝකේ තියෙන හොඳම බලාගාරයක් ඉහළම ප්‍රවෘත්තියෙන් යුතුව ඉතිරි කළා ආසියානු සංවර්ධන බැංකුවෙන් දීපු මුදල් වලින් මුදල් ඉතුරු කරගෙන ඉතිරි වෙච්ච මුදලින් තව බලාගාරයක් මන්නාරම හදන්න අපිට පුළුවන්කම ලැබුණා. අපි ආඩම්බරෙන් කියන්නේ අපේ දුරකාලවල අපි සීරෝ කරප්ෂන් දූෂණය බිඳුවයි. ඕන කෙනෙක් අභියෝග කරනවා එක වචනයක් කියන්න පුළුවන් බලන්න අපි විදුලි බල වගකීම දරන කාලේ දූෂණයට තියෙන අවස්ථාව නැති කළා. ඒ වගේම දූෂණ කිසිවෙකු ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම දූෂණය අනාගතයේ සිදු නොවෙන්නත් අවශ්‍ය කරන යහපත් ක්‍රියාමාර්ග ආරම්භ කරා මේ විශේෂම ප්‍රනර්ජනීය බල ශක්ති ක්ෂේත්‍රයේ. එනිසා කරු කතා නැකතුමනි අපි ආඩම්බරයකට කියන්නේ ඒ වගේම මේ රජයේ අනාගතයේ සිදුවන ඕනම බල ශක්ති නිෂ්පාදනය පිළිබඳ ව්‍යාපෘතියක් තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාදාමය තුළ සිදුවිය යුතුමයි.
ඔනරබල් මෙම්බර් යෝ ටයිම්
සොලිසිටඩ් යෝජනා කිසිවක් පිළිගන්න එපා. අපේ රටේ බල ශක්ති ක්ෂේත්‍රයේ අවශ්‍ය කරන ඒ ජයග්‍රහණය ලබා ගැනීමට රට දියුණු කිරීම අත්‍යවශ්‍යයි. මොකද කර්මාන්ත දියුණුව සඳහා බල ශක්තියේ මිල අඩු වෙන්න ඕනේ. බල ශක්තිය සුරක්ෂිතතාවයේ තියෙන්න ඕනේ. රටේ කර්මාන්ත දියුණුව සහ රැකියා ඇති කිරීම සඳහා අවශ්‍ය වන ඒ ලොකු පිම්ම පයින්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය විපක්ෂය හැටියට දෙන්න අපි සූදානම්. මොකද මේ රටේ මේක තාක්ෂණික ප්‍රශ්නයක්. මේක අනාගත පිළිබඳ ප්‍රශ්නයක් කරු කතා නැකතුමනි. ඒ නිසා අපි මොන වාද විවාද කරගත්තත් බල ශක්තිය පිළිබඳ කාරණේදී රජය සමග සහයෝගයෙන් ක්‍රියා කරන්න කැමති. හැබැයි වැරදි දෙයක් සිදු වෙනවා නම් තදින් ඒ වරද පෙන්වා දෙන්නත් අපි සූදානම්.